සාමාන්‍ය ඥානයක් ඕක. මුලම තැන නැවතුණ හින්දා තමයි දෙවෙනි එක. දෙවෙනි එකේ රැවටුණ හින්දා තමයි තුන්වෙනි එක. තුන්වෙනි එකේ රැවටුණ හින්දා තමයි හතරවෙනි එක. දැන් කොතනින්ද ඕක කඩන්න අපිට ලේසිම පටන් ගන්න? පළවෙනි අවස්ථාව තමයි කඩන්න ඕන කියලා නුවණක් ආවට උතන කඩන්න බෑ. දිත්තේ දිත්තමත්නම් තමයි ඒ වුණාට ඒක කරන්න බෑ. කරන්න පුළුවන් නම් රහත් වෙන්න පුළුවන්. කරන්න පුළුවන් නම් රහත් වෙන්න පුළුවන්. ඈ පුළුවන් නම් ඒක කරන්න. හැබැයි මේ මට්ටමේ ඉඳන් ඕක කරන්න බෑ. රහතන් වහන්සේට පුළුවන් අපිට බෑ. ඒක තමයි කිව්වේ. කළොත් රහත් වෙනවා. පුළුවන් බැරි කමක් නැහැ. මම කියන්නේ මේ මට්ටමේ ඉඳන් බෑ. මොකද අපි ඉන්නේ තාම ඕක ওই නුවණින් දැනගත්තට. ඕක මේ විඥාණයෙන් දැනගත්තු නිකන් ඥානයක් නුවණක් විතරයි. අනුමාන ඥානය. ප්‍රායෝගිකව අපි යෝගේ නැහැ. ඕක කතා කරන ගම අනේක අකුල රිදෙනවා. නේ? ප්‍රායෝගිකව. ඈ? ඒක අවදාහරින්නේ මම කියන්නේ දැන්. මේ ඉන්න මොහොත තේරුම් ගන්න. ඈ? ඔව් අද මේ මොහොත මම කතා කරන්නේ. අනාගතේ නෙමෙයි. ඈ? ඇයි මේ මොහොතේ බෑ කියන්නේ? අපි ලෝකෙට අහුවෙලා. නේ? මගේ කකුල රිදෙනවා කියලා තමයි පටන් ගන්නේ. මගේ කියන එක කියන්නේ බයට. එන්න අනුන්ගේ කකුලක්ද රිදෙන්නේ? දැන් ඔහොම කියනකොට කොයි අවස්ථාවේ? අනේ කකුල රිදෙනවා කියනකොට කොයි අවස්ථාවේ? මම දැන් 1 2 3 4ක් කිව්වනේ. ඈ අවස්ථා හතර මතකද? මම ආයෙ මතක් කරන්නද? පළවෙනි අවස්ථාව මොකද්ද? අර ඉන්කමින් සිග්නල් එක තියෙන්නේ දැන් කෝල් එන්නේ. ආයතනකින් විඥානයක් හටගන්නවා නේද? මොකද්ද සංඥා? මොකද්ද කියලා දන්නේ? කවුද කෝල් කළේ කියලා දන්නේ නේද? දෙවෙනි අවස්ථාව මොකද්ද? මනසෙන් මොකද්ද කියලා හදනවා චිත්ත රූපයක් පේන මට්ටම. ඒ කියන්නේ මන ධම්ම මනෝ විඤ්ඤාණ. නේද? මේ චිත්ත රූපේ සතර මහා ධාතුද? නෑ. තුන්වෙනි අවස්ථාව මොකද්ද? චිත්ත රූපයට අදාළ සතර මහා ධාතු රූපයක් හදපු අවස්ථාව. නේද? සතර මහා ධාතු රූපයක් කරකට සම්බන්ධ කරලා. නේද? චිත්ත රූපේ ඒ මොන අවස්ථාවද? තුන්වෙනි අවස්ථාව. හතරවෙනි අවස්ථාව මොකද්ද?
ඒක කිල එළියෙන් තියෙනවා.
නෑ නෑ එළියෙන් තියලා ඉවරයි. ඒක හේතුවනේ. සතර මහා ධාතු කළාගෙන එළියෙන් තියෙනවා. සතර මහා ධාතු හිතේ නෑනේ. සතර මහා ධාතු හැදුවා කියන්නේ එළියෙන් තිබ්බ අවස්ථාව. දැන් එළියෙන් තියපු එක මගේ ශරීරෙද බාහිරද කියලා බෙදපු එක තමයි හතරවෙනි අවස්ථාව. අනේ කකුල රිදෙනවා කියනකොට මොන අවස්ථාවද? හතරවෙනි. කැමති වුණත් නැති වුණත් මගේ ශරීරයට අයිති කකුල තමයි ඔය රිදෙන්නේ. එතකොට හතරවෙනි අවස්ථාවටම ගිහිල්ලා නේද? ඒකයි තිබෙන්නේ මේ මට්ටමේ බෑ අර මූලික විඥානේ අල්ලන්නේ. ඇයි අපි ලෝකෙට අහුවෙලා ඉවරයි. දැනගන්නකොට ලෝකෙට අහුවෙලා ඉන්නවා. ඈ? නෑ මගේ කියන කතාව වුනේ නෑ. කකුල රිදනේ කකුල රිදෙනවා. ඔය වචන වල නිමෙයි ඔබ දීන්නේ. මේ හිත දැනගත්තේ කකුල එළියේ ශරීරයක කියලාද මට අයිති ශරීරෙක? මේ රාජ්‍යත්ත රූපයක් කරලා නේද? රාජ්‍යත්ත බහිද්ද බෙදන්නේ කොයි අවස්ථාවද? හතර. දැන් පේනවද? දැන් දිත්තේ දිත්තමත්ද? මිච්ඡේ දිට්ඨි නැත්තම් කියන්නේ මූලික ඉන්කමින් අවස්ථාව. ඒ අවස්ථාවල් ලන්න තාම මනස දියුණු නෑ. ඒකයි මම කිව්වේ දැම්ම බෑ කියලා. හරි? අපි ඔය හතරවෙනි අවස්ථාව අජත්ත බහිත්‍ය රූප අවස්ථාව තමයි අපට අහු වෙන අවස්ථාව. මේක එළිය රූපයක්ද දැනගත්තේ ශරීරයට අයිති රූපයක්ද කියන අවස්ථාවේ නේද අපි ඉන්නේ. මොනවා හරි දැනගන්නකොට ඔක එළිය එකක්ද මට ශරීරයට අයිති එකක්ද කියලා ගන්න මට්ටමේ නේද ඉන්නේ. නැද්ද? මගේ ශරීරෙද බාහිර රූපයක්ද කියන මට්ටමේ ඉන්නේ මොන ආයතනෙන් දැනගත්තා නේද? දැන් කෝපි කෝප්පේ දැනගන්නකොට ශරීරයට අයිති දෙයක්ද එළියේ දෙයක්ද? එළියේ දෙයක් නේද? බාහිර කකුල රිදෙනවා කියනකොට එළියේ දෙයක්ද ඇතුලේ ශරීරයටයි අජ්ජත්තරයි දෙකේම රූපයක් හදලා දැන් වර්ග කරලා ඉවරයි නේද? තේරෙනවා නේද? තමන් ඉන්න අවස්ථාව පිළිගන්න. අපි ඉන්නේ මේ කාම ලෝකෙ. හරි? කාමාවචර භූමියේ தත්ත්වය ඕක. ඒ හින්දා තමයි ඔන්න බුදුහාමුදුරුව දෙනවා දැන් වැඩ පිළිවෙල. ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති. යන පටන් ගන්න දැන්. මොකද අපි ඉන්න තැනින් පටන් ගන්නවා. ඔය දැනගත්තේ අජ්ජත්ත රූපයක් ගැන. ඔය දැනගත්තේ බාහිර රූපයක්. නේද? එතකොට අජ්ජත්ත රූපෙත් අපිට කියනවා ආතාපි සම්පජානෝ සතිමං. උත්සාහ කරන්න මොකටද? නුවණයි සිහියයි පිහිටන්න. බාහිර රූපෙත් කියනවා ආතාපි සම්පජානෝ සතිමං. එතකොට උත්සාහ කරන්න නුවණයි සිහියයි පිහිටන්න. නුවණ සිහිය පිහිටීම තුල අපට පුළුවන් අර අවස්ථා හතරේ මුලට එන්න. මේ හතරවෙනි අවස්ථාවට අභ්‍යන්තර බාහිර රූප කියලා බෙදෙන අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ අවස්ථා තුනක් පහු කරලා. මේ පුළුවන් නේද බලන්න? පුළුවන් ඔය කියපු ටික තේරුම් ගත්තා. පටන් ගත්තේ කොහෙන්ද? ආයතන විඥානේ. ඊළඟට ඒකෙන් මනසෙන් හිතුවා දෙවෙනි අවස්ථාව. ඒක සතර මහා ධාතු රූපයක් කළා එළියේ තිබ්බා කියන්නේ තුන්වෙනි අවස්ථාව. ඒ සතර මහා ධාතු රූපේ තමන්ගේද බාහිර කියලා බෙදුවා. අජ්ජත්තද බහිද්දද? මම අපි ඉන්නේ ඔය හතරවෙනි අවස්ථාවේ ඉන්නේ. මොන ආයතනේ වැඩ කළත් බලන්න නැද්ද කිය? මොන ආයතනේ වැඩ කළත් ඔය හතරටම ගිහිල්ලා ඉවරයි. ඔව්, පංච උපාදානස්කන්ධේ තේරුම් ගන්න පුළුවන්. දැන් රූප උපාදානස්කන්ධේ හැදෙන්නේ කොයි අවස්ථාවේද? සතර මහා ධාතු රූපේ. සතර මහා ධාතු කරනකොට පංච උපාදානස්කන්ධේ හැදිලා ඉවරයි. ඒ කියන්නේ රූප උපාදානස්කන්ධේ හැදුනා කියන්නේ අනිත් හතරත් හැදෙනවා. ඒක ගැන හිතන සංඥා, වේදනා, චේතනා, විඤ්ඤාණ. තුමිනේ තුන්වෙනි එකේදී පංච උපාදානස්කන්ධය හැදිලා දුක සකස් වෙනවා. ඒ කියන්නේ හිතේ හැදුන එක හිතේ කියලා දන්නේ නැහැ. එළියේ ලෝකෙට අහු වුණා කියන මට්ටම. හරි? ඒතර ලෝකේ වර්ග කරනවා අපි එක එක විදිහට. අජ්ජත්ත බහි. ඒතර බුදුහාමුදුරුව කියනවා අන්න අජ්ජත්ත රූපෙත් සිහිය නුවණ පිහිටන්. බාහිර බහිද්ද රූපෙත් සිහිය නුවණ පිහිටන්. එහෙම කරනකොට මේ අජ්ජත්ත කළත් බහිද්ද කළත් එකම රූපේ. සතර මහා ධාතු රූපේ. ඒකට අජ්ජත්ත බහිද්දාවා කායේ කායන පස්සේ. මනසේ හදපු එක සතර මහා ධාතු කරලා එළියේ තිබ්බ නේද? කියන මට්ටමක් වළන්න පුළුවන් වෙයි. ඒකෙනුත් පටන් ගන්න බෑ. අජ්ජත්ත ඒවා ඉස්සෙල්ලා බලන්න බහිද්ද ඒවත් තේස්ස බලත හැකි. ওই දෙක ටිකක් බලනකොට මෙලාවක් තියෙන්නේ අජ්‍යත්ත කිව්වත් බහිද්ද කිව්වත් එකම සිද්ධිය. හිතේ හදපු නේද? රූපේ චිත්ත රූපේ ඇත්ත ඇති හැටි දන්නේ නැතුව ක්‍රමහා ධාතු රූප කරනවා. අන්න අජ්ජත් බහිද්ද එකට පේනවා. හරි. ඕක කරනකොට කරනකොට තමයි යාන්තම් අර හතරවෙනි එකෙන් තුනට පණින්න තිබුණා. ඒක තවත් කරනකොට තුන්වෙනි එකෙන් දෙකට පණින්න පුළුවන්. ඒ වෙනකොට නම් මාර්ගඵල ලබනවා. එතකොට මේ අවස්ථාව නිවේ කිව්වේ. එතකොට දිත්තේ දික්කමත් සං කරන්න පළවෙනි එකම බලන්න ඕනේ ඒ රහත් වෙන අවියාව. ඊට කලින් සෝවාන් වෙලා තියෙන්න ඕනේ, සකෘදාගාමී වෙලා තියෙන්න ඕනේ, අනාගාමී වෙලා තියෙන්න ඕනේ. ඈ? ඒක බැරි නෑ. බැයි? මේ අවස්ථාවේ ටිකක් අමාරුයි මුලම ඒක ගන්න. දැන් අපි අර අපට දැනෙන රැවටීම තුලින් තමයි පටන් අරන් ටික ටික එන්නේ. දැන් කයක් තියෙනවා කියනවා, රූප තියෙනවා කියන මට්ටමේනේ අපි ඉන්නේ. ප්‍රායෝගික. එතකොට මේ මට්ටම කැඩෙන්න අවශ්‍ය දේ කරන්න. ඒක තමයි කායේ කායනුපස්සී විහෙරති. දැන් ඒක වඩනකොට තේරෙනව නේද මොකක් සඳහාද වඩන්නේ? හතරවෙනි මුලාවෙන් මිදෙන්න ඕනේ ඉස්සෙල්. අජත්ත බාහිර කියලා බෙදන්නේ මේ රූප. අපිම හදලා මුලා වුණ රූපේ. තමම්ම හදලා එළියෙන් තියපු රූප නේද ඔය වර්ග කරන්නේ. කියන නුවණක් එනකන් ඕක වඩන්න තියෙනවා. ඕක දැන් නිකන් මේ වචනෙන් දැනගත්තට මදි. නේද? අපි ඔය දැන් තේරුම් කරන්න ඕකට කියන සුතමේ ඥාන. ඥාන. පස්සන් වෙලා නැහැ තාම. පස්සන් කියන්නේ ඔබ තමන් තුළින් දැකලා මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ කියලා තව කෙනෙකුට කියන්න පුළුවන්. ඔව්. එක දවසක් ඉන්නකෝ ඔය කියපු සතිපට්ඨාන හතර ඕනේ නැහැ. ආයනුපස්සනාවේ ඉන්නකෝ එක දවසක් පුළුවන් නම්. නැහැ ඒක ඉන්න පුළුවන් නම් තමන්ට ඒ ප්‍රතිඵල අත්දකින්න පුළුවන්. අපි ඔහොම ඉන්නේ නැති එකනේ ප්‍රශ්නේදී. අනේ කකුල රිදෙනවා කියනකොට සතිපට්ඨානේ මතක් කරගන්න. වේදනාවට යන්න එපා. ආයනුපස්සනාව පටන් ගන්න. වේදනාව තමයි දැනෙන්නේ. දැන් වේදනාව දැනිලා නවත්තලා නැහැනේ. අපි කකුලක් හදලා ඕකට රිදීම අයිති කරලා දෙන්නේ. කකුලේ මිදුන දවසට වේදනාව බලන්න පුළුවන්. ඒ වේදනානුපස්සනාව ඉස්සෙල්ලා රූපය ගැන බලන්න ඕනේ. දැන් රූපෙන් පටන් ගන්න කියන්නේ ඒක. රූපෙන් මිදෙන තාක්කල් තියෙනවා කායනුපස්සනාව වල. වේදනාව ගැන බලන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. එන්නට හරියට බලන්න පුළුවන් වෙන්නේ රූපය පිළිසිඳ දකින්නකොට තමයි වේදනාව වේදනාවේ ඇත්ත ඇති හැටි දකින්නේ. දැනට දකින්නේ මට රිදෙනවා කියන එක. ඈ මගේ කකුල රිදෙනවා, මගේ ඔළුව රිදෙනවා, කොන්ද රිදෙනවා මගේ කියලා කියන්නේ නැහැ බයෙන් ඉඳා. එන්නට අනුන්ගේ ඒවා නෙමෙයිනේ ඔය රිදෙන්නේ. තමන් අයිති කරගත්තු ඒවා නෙමෙයි. ඔකේ ඇත්ත දකින්නකන් බලන්න තියෙනවා, මෙනෙහි කරන්න තියෙනවා. ඈ? තේරෙනවද මේ කියන්නේ? හරි. සතර සතිපට්ඨානේ තමයි වඩන්න ඕන. හැබැයි සතර සතිපට්ඨානේ වඩන්න බෑ ධර්මයෙන් නොදන්න කෙනා. ධර්මයක් අහලා දැනගත්තු කෙනාටයි ඕක වඩන්න පුළුවන්. ඒ කියන්නේ මේ ආර්ය මාර්ගයේ සඳහා සතර සතිපට්ඨානේ වඩන්න පුළුවන් ධර්මයක් අහලා තේරුම් ගන්න. දැන් ওই දේ දන්නේ නැතුව ගත්තත් ඉතින් අපිට කායනුපස්සනාව වඩන්න පුළුවන් නේද? ඒ වුණාට ඔය අවබෝධය එයිද? කය මුලාවකින් හදාගත්තු එකක් කියන අවබෝධයයි. ඔව්. රූප ටික පිළි අරන් ඕවා ගැන නේ බලන්නේ. රූපේ උපාදානය කරලා ඉවරයි බලන්න පටන් ගන්නවා. අපරවෙනි අපරෙන් මම දහන්නේ පස්වෙනි එකද? තව තියෙනවා 5 6 7 8 9 10 විතර තමයි අපි ඉන්නේ ওই හතර කිව්වට. ඒක තේරුණාට අපි අර උඩ ටිකක් තාම ගැඩිලා නැහැ. එකයි තාම 233 කරන්න ඕන. ඈ? ඒ කියන්නේ දැන් මම ඔය කිව්වේ ආර්ය මාර්ගය. දැන් පූර්ව ප්‍රතිපදාව වැඩිලා තමයි ඔබට එන්නේ. මේකත් කරන්න ඕන කියලා අනුමාන ඥානයක් ආවට හතරවෙනි එක බලන එකත් ලේසි නෑ. මොකද අපේ කෙලෙස් බලවත්. හරි තරහ යන මට්ටමේ, ඇලෙන මට්ටමේ. එතකොට අර දැන් බල්ලා වතුරට එවිලා බුරණ මට්ටමේ තමයි අපි ඉන්නේ. ඉතින් ඉස්සෙල්ලා අර බුරණ තරහ පොඩ්ඩක් අඩු කරගන්න ඕනේ නේ. මේක ඇත්ත කියා දෙන්න ගමන් නැත්තම් ඌ අතහපා ගන්න. කියා කෙනා හපා ගන්නවා. ඉස්සෙල්ලා තරහ පොඩ්ඩක් නිවන්න ඕනේ. තරහ පොඩ්ඩක් නිවලා කන්න ටිකක් දීලා උඩුගත ගාලා ඊට පස්සේ තමයි මේක කියා දෙන්නේ. මෙහෙම තමයි පූර්ව ප්‍රතිපදාවක් තියෙන්නේ. ඈ ඒකයි මේ චිත්ත සමාධියක් හදාගන්න කියන්නේ. මෛත්‍රිය වඩලා ප්‍රතිස්කුණුකේ වඩලා නැත්තම් කියා දෙන කෙනාටත් බණිනවා ඔය මොනවද කියන්නේ. අයි මේක අර තේරුම් ගන්න අමාරුයි. ග්‍රහණය කරන්න අමාරුයි. ඒ මේ කියන්නේ මෙච්චර කාල කරපු ඒවා වැඩක් නැහැ කියලා නේ තව ඉතින් කියන්නේ. හිතන් හිටියට ප්‍රයයින අපි භාවනා කරලා තියෙනවා. යොමු කියනකොට පොඩ්ඩක් තරහක් එනවා. මෙච්චර කාල මේ භාවනා කරලා තියෙනවා. තාම ඔකට කියන්නේ පූර්ව ප්‍රතිපදාව කියලා කිව්වහන් ඉතින් ටිකක් පිටට ටිකක් අකමැති. ඒත් කමන්නේ ධර්මයේ දකින්න පුළුවන්. ඒ මේවා දැනගන්න. මන් දන්නේ ඒ වචන මොන රූපේද? එක රූපයක් කරන් බලන්න. ඒලේනෙක් කෑ ගහනව ඇහෙනවනේ. බලන්න ඒ රූපේ අරගෙන ඕක අතීතයකද දැන් එකක්ද අනාගතයකද මොකක්ද කියලා බලන්න. සද්දේ ඇහෙනවා ඒක ගැන හිතනවා. එතකොට හිතට ඉස්සෙල්ලා පෙන්වන්නේ හිතේ චිත්ත රූපේ ලේනෙක්ගේ රූපයක් පෙන්වනවා නේද? ඊළඟට ඒ රූපේ ඉද ගිහින් ගහ උඩින් තියලත් ඉවරයි. අජ්ජත්තද බහිද්දද? බහිද්ද නෑ. හොඳයි අර ඉලක්කම් ටිකෙන් දා ගන්න. දැන් කොයි එකේද දෙකේද තුනේද හතරේද? හතරේ. ඒ උඩ පන්තියකට ගිහිල්ලා ඉවරයි නේද? එළියේ තියෙන බාහිර රූපයක් හදලා ඉවරයි. බහිද්ද රූප පස්වෙනි හයවෙනි ඒ ටික තමයි. ඔය දැන් මේකට ඇලීමක් වෙනවද ගැටීමක් වෙනවද ඊළඟට? ඈ ඒ ඒවා එන්නේ මේක දැනගත්තු කෙනාට. ඊට කලින් එනවා ලෝකෙට ආйти දැක්ම තියෙන හුස්ම සංසිඳුන. ඒක එනවා ඒ ලෝකෙට ආйти. දැන් හුස්ම තියෙන්නේ කොහෙද? හුස්ම කියලා රූපයක් හදලානේ නේද? ඒ රූපේ හැදුවා කියන්නේ ලෝකෙට අහු වෙනවා. ඒ තියෙන රූපෙට තමයි ඔය මොකක් හරි වෙන්නේ. එක්කෝ තියෙනවා එක්කෝ නැහැ නේද? ඒක සංසිඳන. ඒ සංසිඳීම දැන් ඒ කියන්නේ ලෝකෙට අයිති රූපේ බාර අරන් අපි කරන දේ. ඒවා වැඩක් නැහැ කියනවා නෙමෙයි. ඒවා පූර්ව ප්‍රතිපදාවේ තියෙන කොටස්. හිත එකඟ වීම තුළ පෙන්වන දේවල් දැන් සමාධිය කියන්නේ ප්‍රඥාව නෙවෙයි. දැන් මේ කතා කරන්නේ ප්‍රඥාව. විදර්ශනයට. එතකොට මේ අපි ඇස් දෙක පියාගෙන ඔය බලා ඉඳලා දැනෙන ඒවා තියෙනවා. ඒවා යන්න පුළුවන් සමාධි ධ්‍යාන, රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන මහා ගොඩකට යන්න පුළුවන්. ඒවා ප්‍රඥාපත්ත නිවේ. හැබැයි ඒවා පහත් කරනවා නෙමෙයි. ඒවත් හොඳයි. කරන්න පුළුවන් නම් කරගෙන යන්න. ඒවා එපා කියනවා නෙමෙයි. ඒවා වටිනවා. මොකද එහෙම මනසකට මේවා දකින්න ලේසි. දැන් ඒවා තමයි අර කෙලෙස් සංසිඳනවා කියන්නේ. බල්ලගේ උළු ගත ගන්න මට්ටමකට ගේන්න පුළුවන් වෙනවා. අතහපා ගන්න නැතුව. කියන්නේ අපේ ඇදීම් ගැටීම් නීවරණ ටික යටපත් කරගන්න. ඒවට ලෝකෙට අයිති භාවනා තමයි කරන්නේ. දැන් හුස්ම අජ්ජත්වද බහිද්දද? හුස්ම කියන රූපේ තියනවද හුස්ම? තියනවනේ. හුස්ම ගන්නවා දානවනේ නේද? ඒ රූපයක් නේ නේද? හුස්ම කියලා පිට නමක් දෙන්න පුළුවන් ඒක. ඈ? රැවටෙන කතාව ගන්න එක රැවට අපි ලෝකෙට අයිති දෙයක් කතා කරනකොට රැවටිලා තමයි. රූපයක් ගැන කතා කරනකොට රූපේ බාර අරගෙන හුස්ම කියලා දෙයක් දැන් තියෙනවා කියනවනේ නේද? දැන් හුස්මේ උපාදාන කරලා ඉවරයි. මේ උපාදාන කරපු රූපය ගැන තමයි මේ අහන්නේ. මේක අජ්ජත්තද බහිද්ද? නාහෙන් එළියේ තියෙනකන් බහින්න. දැන් ඇතුල් වුණාට පස්සේ පෙනහල්ල හරියට යනකොට අච්චා. නෑ ඔව දකින්න පුළුවන් බලාගෙන බලාගෙන යනකොට. ඊට පස්සේ හිතනවා අජ්ජත් රූපෙත් පේනවා බහිද්ද රූපෙත් පේනවා. මේ හුස්මේ දෙකම තියෙනවා. ඈ දෙකම පේනවා. හැබැයි ඔය පේන්නේ අර මං කියපු 1 2 3 4 නෙවෙයි. එතනයි වෙනස තියෙන්නේ. ඔය ඒකයි මේවා පූර්ව ප්‍රතිපදාවයි මේකේ වෙනසක් තියෙනවා. ඔය දෙකම වඩන්න ඕන. පූර්ව ප්‍රතිපදාවත් වඩන්න ඕන. ඒ අතරේ මේ ප්‍රඥාපත්තත් බලන්න ඕන. හුස්ම කියන එකත් දැනගත්තේ කොහොමද කියන එකත් බලන්න. මොන ආයතනෙ හරහද දැනගත්ත? මම කියවනේ ඔය පිළිවෙල බලන්නේ. මොනවා හරි ලෝකෙට අයිති දෙයක් දැනගත්තු ගමන් Tamanට පුළුවන් වෙන්න ඕන. දැන් නොම්බර හතරකුත් තියෙනවා. එක මොකද්ද, දෙක මොකද්ද, තුන මොකද්ද, හතර මොකද්ද කියලා වෙන් කරනවා. දැන් හුස්මේ එක මොකද්ද පුළුවන් නම් කියන්න. හුස්ම තියෙනවා කියලා දැනගන්න පළවෙනි ආයතනේ මොකද්ද? කාය ආයතන. කාය ස්පර්ශයක් තමයි මුලින්ම දැනෙන්නේ නේද? මේ හරිය මොකද්ද? කාය ස්පර්ශයෙන් එන දැනුම නේ. කාය ආයතන. කාය ආයතනෙන් දැනෙන එකේ හුස්ම කියලා දෙයක් තියෙනවද? නැහැ. දැනීමක් විතරයි. මොකද්ද දැනෙන්නේ? නේ. ඒ දැනීමට පාටක් නැහැ, හැඩයක් නැහැ, වර්ණයක් නැහැ, මේ තද ගතියක් නැහැ, රසණයක් නැහැ, සීතලක් නැහැ. යම්කිසි දැනීමක් පිට නම් දෙන්න පුළුවන්. දැන් දැනීම මේ වගේ දැනීමක් කියලා. එනකට මොකද්දෝ දැනෙනවා. ඔකට කියන්න තියෙන්නේ කාය ස්පර්ශයෙන් දැනෙන වේදනාව. පස්සපච්චය වේදනාව. ඒ වචන දාගන්න ඕන නැහැ. වචන ඕනේ නැහැ. වැඩි පුර දැනුම කියන්නේ. පළවෙනි එකේදී මේ ආයතන විඥානයක් විතරයි. ඒකේ රූපයක් නැහැ. කාය විඥාණයෙන් කියන දේවල් විතරයි. ඒ කියන්නේ ආයතන විඥාණයෙන් කියන මට්ටම තමයි තේරුම් ගන්න. ඒක සංඥා මාත්‍රයක් විතරයි. ඒකට රූපාලිති නැහැ. හරි? ඊළඟට මනසෙන් ඕක ගැන හිතනවා. මම කියේ දැන් හුස්ම ආනාපාන සතිය කරද්දී අර කිව්වේ මනස බලා ඉන්න කියලා. මනස කිව්වේ. මුලින්ම කියනවා තමන්ගේ භාෂාවෙන් ආස්වාසය ප්‍රාස්වාසය වගේ නේද ඒ ලෝකෙත් මේ ඉන්නේ මේ මට්ටමේ කියන්නේ ඊට පස්සේ ආස්වාසයේ මෙන්න මේ වගේ දැනීම් ටිකක් තියෙනවා පටන් ගන්න හරිය මේ වගේ මැද හරිය මේ වගේ ඉවර වෙනකොට මේ වගේ ඒ දෙක අතර මේ වගේ ආස්වාදේ පටන් ගන්න තැන මේ වගේ නේද ඔය මොනවාද එක එක දැනීම් සංඥා දැනීම් කියන්නේ දැන් මේ මොන ආයතනෙන් එන දැනීම්ද කාය ස්පර්ශයෙන් එන දැනීම නෑ නෑ ඔය තාම පළවෙනි අවස්ථා ඒවා අපි වචන දීලා ඔය විස්තර කරන්නේ ලෝකෙට අයිති පැත්තෙන් එතකොට මං කිව්වේ හතර නෙමෙයි පහ හය හත අට විතර එහා මට්ටමක ඔය කියන්නේ එනකට අපි අල්ල ගන්න ඕන මූලිකව මෙතන තියෙන්නේ දැනීමක් විතරයි දැනීම මාත්‍රයක් විතරයි ඒ දැනීමට කිසිම විස්තරයක් නෑ හරි මොන පාටද තදද රස්නේද සීතලද ඔය විස්තර මොකුත් නැහැ නිකන් දැනීම් ගතියක් විතරයි ඒ කියන්නේ පස්සපච්චය වේදනා කාය ස්පර්ශෙන් තියෙන වේදනා මට්ටම් ඊළඟට තමයි ඔක හිතෙන් අර දෙවෙනි අවස්ථාවේ නේද අරවා මේවා අඩු වැඩිය දාලා හදනවා නේද ආස්වාසය කියලා එකක් අහලා නැති කෙනාට ඕක හදන්න බෑ. එයා හදන්නේ වෙන එක. ඔය වචන ඉගෙනගෙන නැති කෙනෙක් හදන්නේ පොඩි ළමෙන්. එයා වෙන හුස්ම කියලා අහලා නැති මට්ටමේ ළමෙක් මොකක්ද හදන්නේ? හුස්මක් හදයිද එයා? එයා වෙන මොකක් කරයිද? එයා අපේ තියෙන අත්දැකීම් එක්ක තමයි අපි හදන්නේ. හරිද? ඒ දෙවෙනි අවස්ථාව ඒ දෙකයි තුනයි අපට එකට ගෑවිලා තියෙනවා. දෙවෙනි එකේදී චිත්ත රූපයන්නේ පෙන්නන්නේ මනසෙන්නේ. මේ චිත්ත රූපේ කියන එක අපි පන්නනවා සතර මහා ධාතු රූපෙට. මොනවාගේද කියන්නේ? දැන් එළියේ තියෙන රූපයක් හදනවනේ දැන් හුස්ම. ඒක තමයි ආස්වාසය කියලා නම් කරන්න මොකද්දෝ ස්වභාවයක් සතර මහා ධාතු දෙයක් හදනවා. හිතට දැනෙන රූපේ නෙමෙයිනේ ඔය නම් කරන්නේ. චිත්ත රූපෙට නෙමෙයි නම දෙන්නේ ආස්වාදික. මං හුස්ම ගන්නවා කියලා හිතුවා කියලා නෙමෙයිනේ කියන්නේ. හරි. ආස්වාදික කියලා දෙයක් ඔන්න එළියේ තියෙනවා. ඒ කියන්නේ සතර මහා ධාතු රූපයක් තියෙනවා. එළියේ කියලා දාන්න එපා. ඊළඟට ඒක අජ්ජත්වද බහිද්දද කියලා ඊළඟට බෙදන්න පුළුවන්. බෙදන්න පුළුවන් මට්ටමකට රූපයක් කරනවා. සතර මහා ධාතු කරනවා. නේද? තේරුණා නේද මේ කියන්නේ? රූපයක් හැදුවට පස්සේ තමයි ඒක අභ්‍යන්තරද බාහිරද කියලා බෙදන්නේ. කෝපි හැදුවා වගේ තමයි. හිතෙන් හදන මට්ටමයි සතර මහා ධාතු මට්ටමයි වෙන් කරගන්න තාම දක්ෂ නැහැ. මේකයි කියන්නේ කායන වසනා තව වැඩෙන්න ඕනේ කියලා. වඩන්න බැරි නැහැ. ඒක තීරුම් ගත්ත කෙනාට බලන්න පුළුවන්. හරි? ඒකයි කියන්නේ මේ ධර්මය අහලා දැක්ක කෙනාටයි ආයන පස්සනාව හරියට කරන්න පුළුවන්. එතකන් ඔය නිකන් හිතට දැනෙන ටිකක් අල්ල ගන්නවා විතර. මේ වෙන්නේ මොකද්ද කියලා නුවණ. ආයතන මට්ටමින් දකින්න.
දෙකේදී තමයි ආස්වාස
ප්‍රස්වාස. ඔව් දැන් නම දෙකේදී නෙමෙයි. ආස්වාස ප්‍රස්වාස කියන්නේ නමක් දෙ මට්ටම වෙනකොට සතර මහා ධාතු කරලා එළියෙන් තියලා ඉවර. හතරේ නම් දෙනකොට හතරක් පැනලා අර තේරුම් ගන්න අපි ලෝකෙට ඇවිත් නම් දෙනවා කියන්නේ එතනින් එහාට ගොඩක් එහාට ගිහින් නේද දෙයක් පනවලා රූපයක් කරලා මේක තියෙනවා කියලා දැඩිව විශ්වාස කරලා ඕකට තමයි ඉතින් නමක් දාගන්න පුළුවන්. මේක සම්මතයට දාලා නේද? හැමෝම මෙහෙම තියෙනවා කියලා පිළිගන්න. එතකොට ඒකට පොදු නමක් දෙන්න පුළුවන්. නම ආස්වාස ප්‍රාස්වාස කතා කරන භාෂාව. ඒ මට්ටමට යනකොට ගොඩක් දුර ගිහිල්ලා. දැන් ඔහොම කිව්වා කියලා බය වෙන්න එපා. ඉතින් මේවා දැනගන්න ඕන. අපි දැන් පූර්ව ප්‍රතිපදාවේදී අපි ටිකක් අර සම්මතය කරන ටිකෙන් ටික ටික පහළට එනවා. හොඳට මේ ඇත්ත දකින්න. හරි. පූර්ව ප්‍රතිපදාවෙන් අපි මනස සකස් කරනවා ආර්ය දැක්මට එන්න, ලෝකෝත්තර දැක්මට එන්න. ලෝකයක් අපි හදපු එකක් කියන දැක්මටයි මේ එන්න හදන්නේ. ඒක නිකන් වචනෙන් කතා කළාට බෑ. අපේ මනස ඒක පිළිගන්න මට්ටමකට, ප්‍රත්‍යක්ෂ වෙන මට්ටමකට මනසක් වැඩෙන්නවා. මනස වැඩෙන්නවා කියන්නේ ඔක විදර්ශනය කරන්න ඕන, මෙනෙහි කරන්න ඕන. ඔබ මෙනෙහි කරන්න නැතුව එකපාරට ඇහුවට අහනකොට තේරෙනවා තමයි ඒනට ආයි ඉන්නේ රූප ලෝකෙනේ. රූප ලෝකේ තමයි අපි ඉන්නේ, කාමාවචර ලෝකේ, කාම භූමියේ. අහ කන නාසය දිව ශරීරය ඒවයින් අරන් දෙන ඒවා ඔක්කොම පිළිගන්න මට්ටම නේද? ඒවට අහුවෙලා ඉන්නේ. ඒකට ඒවට ප්‍රායෝගිකව අහුවෙලා අපි සාකච්ඡාවේදී යනවා ලෝකෝත්තර මට්ටම. ආයේ මෙතනින් එළියට යනකොට ආපහු ලෝකෙනේ ඉන්නේ. ඒක තමයි ඒ වෙලාවටත් මේක ටික ටික මෙනෙහි කරන්න ඕනේ. විභාවිතා බහුලී කතා
කියන්නේ.
මුලමෙදාග් කියන ඒවා මෙහෙමයි. දැන් හුස්ම තියනවා කියලා පිළි අරගෙන තමයි ඕකේ මුලමෙදාග් කතා කරන්නේ. හරිද? දැන් අපි සුවඳ දැනෙනකොට කෝපි නෑනේ. ඊළඟට මනසෙන් හදලා නේද? ඊට පස්සේ ඕක එළියෙන් තිබ්බනේ. දැන් අර සුවඳ අයිති කරලා නේද එළියේ තියෙන කෝපි වල. අපි කතා කරන මට්ටම වෙනකොට අර එළිය කෝපි සුවඳක් නෙන්නේ. ඒ මට්ටම වෙනකොට ගොඩක් එහා. ආයතන වෙන් කරද දැක්මක නෙමෙයි. ඇයි? ඉතින් හදපු එක එළියෙන් තියලා ඒකට අයිති සුවඳ තමයි දැන් විඳින්නේ. කෝපි වලට අයිති සුගඳ තමයි දැන් වෙන්නේ. තේරුණා? එතකොට තේරුම් ගන්න ලෝකෙට අහු වෙලා ඉවරයි කියලා. කෝපි සුගඳ දිනකොට ලෝකෙට අහු වෙලා ඉවරයි. අපි හැමතැනම ඉතින් බාර ගන්න ගති තියෙනවා. අපි මුලාවෙන් හදලා දෙන ඒවා අපිම බාර ගන්නවා. ඒ මනසෙන් හදන දේවල් ඇත්ත දේවල් කරලා පිළිගන්නවා. ඔකට තමයි උපාදාන කරනවා. එහෙම නැත්නම් ප්‍රපංච මට්ටමට එනවා කියන්නේ. යං වේදේති තං සංජානාති. යමක් විඳීද එය දැන ගන්නවා, අඳුන ගන්නවා. යං සංජානාති තං විතක්කේති. මේ අඳුනගත්තු ස්වභාවය ගැන ඔන්න හිතනවා, කල්පනා කරනවා. විතක්කේති යම් විතක්කේති තං ප්‍රපංචේති. යමක් කල්පනා කරයිද උත ප්‍රපංච කරනවා. ප්‍රපංච කරනවා කියන්නේ එළියේ තියෙන ඇත්ත දේවල් කියලා විශ්වාස කරනවා. තතෝ නිදානං කුරිසං. මොනවා ඔක තමයි නිදානය. මේ සත්වය පුරුෂය කියන්නේ පොදුයි. මනුස්සයා නිකන් සත්වය. ප්‍රපංච සංඥා සංඛා සමුදා චරන්ති. ප්‍රපංච සංඥා කොටසෙන් අභිභවාය කාවද මේ හදපු කෙනාම පාලනය කරනවා. එළියේ තියෙන දෙයට පුළුවන් අපිව පාලනය කරනවා. කෝපි කෝප්පෙට පුළුවන් අපිව පාලනය කරනවා. අපිව සතුටු කරන්න පුළුවන්, තරහ ගස්සන්න පුළුවන්, බය කරන්න පුළුවන්, දුකට දුක ඇති කරන්න පුළුවන් නේද? කෝපි කෝප්පෙ. කෝපි කෝප්පෙ හැදුවේ කවුද? තමන්ම හදපු ප්‍රපංචය. ප්‍රපංචය කියනකොට දැන් ඇත්ත කරනවා. එයාට පුළුවන් අපිව පාලනය කරන්න. අභිභවායන සමුදාචරය. අපංච සංකල්ප සමුදාචරಂತಿ කොහොමද ඒ සමුදාචරಂತಿ වෙන්නේ අතීත අනාගත පච්චුප්පන්න රූපේසු අතීත රූප වර්තමාන රූප අනාගත රූප කියලා ඒ රූප අපිව අභිබවයි අපි මහද රූප ටික අපිව පාලනය කරනවා ඒවල් ලගෙන අපි දුක් විඳිනවා අතීත රූප කියනකොට අපි අතීතකයිති රූපයක් හදලා ඒකට පුළුවන් අපිව පාලනය කරනවා. හරිද? එහෙම නැත්නම් අනාගත රූපයක් හදලා ඒකට පුළුවන් අපිව පාලනය කරනවා. ඈ? වර්තමාන රූපයක් හදලා ඒකට පුළුවන් අපිව පාලනය කරනවා. අපි හිතන්නේ අපි ඒක පාලනය කරනවා කියලා. ඒ වුණාට ඒක අපිව පාලනය කරනවා. ඈ? මොන ලොකු ඇස්සක් වහීද දන්නේ. එන්නා හිතන්නේ එහෙනම් පිටුන අනාගත රූපේ අපිව පාලනය නේද මේ ඔක්කොම වැඩ නවත්තලා අර මෙහෙ දඟලනවා වහිනකො ඔවිතක්ක ඔක දැන් මෙහෙම එහෙම ඇවිල්ලා මේක එළියේ රූප කරනකොට මේක හිතෙන් හදපු දෙයක් නෙමෙයි ඇත්තට තියෙන දෙයක් කියනකොට ප්‍රපංච. ඒක ගැන තමයි විතක්ක ਵਿਚාර කරන්න පුළුවන්. ඒ දෙකින් දෙකට යන්න පුළුවන්. විතක්ක ਵਿਚාරේ තමයි ප්‍රපංච බවට පත් වෙලා ඊළඟට ප්‍රපංචෙන් අපිව පාලනය කරන්නේ. කෝපි කෝප්පේ අපිම හදලා ඒක අපිව පාලනය කරනවා. වතුරේ ඉන්න බල්ලා බල්ලාගේ මනසේ හදලා ඒ බල්ලා මේ බල්ලාව පාලනය කරනවා. දෙරණනේ තරහ ගස්සෝලා තියෙන්නේ යාම හදපු බල්ලා. යාම හදලා බාහිරෙන් තියපු බල්ලා විසින් මෙයාව තරහ ගස්සෝ. ගුරුවරු. නෑ අපිටත් ඕක තමයි වෙලා තියෙන්නේ. අපිම ලෝකයක් හදලා ඒ ලෝකේ අපිව පාලනය කරනවා. අපි හිතන්නේ අපි තමයි ඒ ලෝකේ පාලනය කරන්නේ. දැන් ශරීරය හැදුවේ Taman කියලා තම පේන්නේ නැහැ හිතා ගන්න පුළුවන් ඈ කකුල තියනවා කියලා පොඩ්ඩක් හිතුවොත් අපිම හදපු රූපයක් නේද එළියෙන් තියලා තියෙන්නේ ඒක නේද අධ්‍යත්ත කියලා බාර අරන් තියෙන්නේ ඔය කකුලට බැයිද දැන් අපිව පාලනය කරන්න මේක තමයි ප්‍රමාණ පිළිවෙලක් දුන්නනේ 1 2 3 4 කියලා නේද? ඔය හැබැයි පොතේ තියෙන ඒවා නෙමෙයි ඈ. ඔය මං හදලා දෙන ඒවා. මේ හින්දා ඒවා මේකමයි හරි කියලා බාරගන්න එපා. මේ නිකන් හිතන්න විදිහක්. කියාලු. එතනින් එහාට කියලා වැඩක් නැහැ නේ මං කියන්නේ. කරන්න පුළුවන් දෙයක්යි කියන්නේ. ඒ බුදුහාමුදුරුවෝ කිව්වේ ඉස්සෙල්ලා පටන් ගන්න කායේ කායයන් පස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්ස ඊළඟට කොහොමද කායේ කායයන් පස්සේ වෙන්නේ ඉති අජ්ජත්තං වා කායේ කායයන් පස්සේ විහෙරති බහිද්ධාවා කායේ කායයන් පස්සේ විහෙරති ඕවා කරන්න ඕන එකපාරට උඩට පනින්න බෑ ගඟට රාජ්‍යත්ත බහිද්දාවා කායේ කායනුපස්සී විහෙරති. අඩු ගානේ කොහම දවසක්වත් ඉන්න. සතියක්වත් ඉන්න. ඒක හුස්ම ගන්න විට ඒක දන්නවා. ඒක ඉතින් දැන් හුස්ම පිළියරන්නේ. ලෝකෙට අහුවෙන. ඒවට කියන්නේ අපි පූර්ව ඔක සම්මා දිට්ඨිය එනකොට ලෝකෝත්තර සම්මා දිට්ඨිය එනකොටත් ඔය ටිකම කරනවා ඒක ටිකක් වෙනස්. සම්මා දිට්ඨිය නැති කෙනාට ඒ කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය නේ. ලෝකෙටයි සම්මා දිට්ඨිය තියෙනවා. ඒකෙන් කරන්නේ පුරුද්ද ප්‍රතිපදාව. ලෝකෙට අයිති සම්මාදිට්ඨියෙන් මේ යන ගමන යහපත් කරන්න, කෙලෙස් අඩු කරනවා, කුසල් වැඩි දියුණු කරනවා. ඒකට ඒ සතියක් තියෙනවා. හැබැයි ඒ සතිය පිළිගන්න සම්පජාන්නේ ලෝකෝත්තර දැක්මක් නෙවෙයි. සම්පජාන්නේ එක්කනේ සතිය එන්නේ. ආතාපි සම්පජාන, ආතාපි සම්පජානෝ සතිය. ඒ සම්පජානය වෙනස් වෙනවා. තමන් කොච්චර ධර්මයේ දැකලාද මේක කරන්නේ, ප්‍රඥාව වැඩි වෙනවා. එතකොට දැන් හුස්ම තියෙනවා. ඒ තියෙන හුස්මේ දිගයි, කොටයි, සියුම්, රළු නව බලන්න පුළුවන්. ඈ දීගං වාස සන්තෝ, දීගං අස්ස සාමීති පජානාති. නේද? රස්සං වාස සන්තෝ, රස්සං අස්ස සාමීති පජානාති. නේද? මොනවම යනවා. ඊළඟට සබ්බකාය ප්‍රතිසංවේදී අස්ස සිස්සං නීති සික්කති. මෙහෙමයි සාමාන්‍යයෙන් ඔබ නම් නිකන් කෙටියෙන් කියන්න, කිසිම ධර්මයක් දන්නේ නැති කෙනාට අපි හුස්ම දිහා බලා ඉන්නවම කියලා කිව්වොත් එයා අත්දකින්න ටිකක් තියෙනවා නේද? එයාගේ හුස්ම සංසිඳිලා යනවා. කය නොදැනීම යන මට්ටමට එනවා. දැන් ඕවා කරන්න ධර්මයක් දැනගන්න ඕනද?
නැහැ.
නැහැ. ඒ පැත්තකට ගිහිල්ලා මේ හුස්ම දිහා බලන් ඉන්න අර හිත දුවන එක අඩු කරගන්න ඔච්චරයි කියන්නේ දෙන්නේ. මේ ප්‍රථම චතුරාර්ය සත්‍යයක් තියෙනවා. එතන තමයි වෙනස. දුක කියන එක, දුක්ඛ සමුදය කියන එක, දුක්ඛ නිරෝධය කියන එක මාර්ගය. චිත්ත සමාධියක් තියෙනවා. ඒක නෑ කියන්නේ. ඒවා එනවා. ඒවා කරන්න ඕන. හරි. ඒවා කළාටම ආර්ය මාර්ගේ වැඩෙන්නේ. තව රූපස්කන්ධයක් තියෙනවා. එළියේ රූප තියෙනවා. ඕක මේවයින් හැදිලා තියෙනවා. එක්ක දෙතිස් කුණපෙන් හැදිලා තියෙනවා. නැත්නම් සතර මහා ධාතුයෙන් හැදිලා තියෙනවා නේද? මම බලන්න පුළුවන්. මේ බැලීම අර වතුරට ලැබෙන බල්ලටත් අන්න බල්ලෙක් ඉන්නවා. ඔය බල්ලා කෙස්ලොම් නියතත් සම්මස්නහර වේවයින් හැදිලා. එහෙම නැත්නම් පට වියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා සතර මහා ධාතුයෙන් හැදිලා. දැන් ඔහම හිතුවට බල්ලට ඇත්ත අවබෝධ වෙයිද? අතන බල්ලෙක් ඉන්නවා කියන මුලාවෙන් මිදෙයිද? ඒක දැනගන්න මේ මම බල්ලා මේ පැත්තේ ඉන්නවා කියන එකෙන් මිදෙයිද? අරව වඩන්න පුළුවන්. අර මූලික ඒ නුවණ මේක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඉති රූපං ඉති රූපස්ස සමුදය. රූපය ඇති වෙන සමුදය මෙන්න මෙහි තියෙන්නේ කියන එක තේරුම් ගන්න. මේ පැත්තේ රැළටුන හිඳයි එහි රූපේ පිහිටන කියන එක තේරුම් ගන්න. එකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ලෝකයේ දකින්න බබයක් වමන ශරීරය තුන. ඒක මහා ගැඹුරු කියමන. මේ අපිට ලෝකේ තියෙන්නේ එළියේ. එළියෙන් අනිත්‍ය බලලා සතර මහා ධාතු බලලා තමනද බලන ඕන එකක් බලලා නිවන් දකින්න බෑ. ඒක බුදුහාමුදුරුව පැහැදිලිව කියලා තියෙනවා. බාහිර ලෝකෙන් මොක කරන්න බෑ. නේද? උන්කත් සමහර වෙලාවට අපි කරත් ගන්න එහෙනම් මේ ශරීරය ගැන කෙස්ලොම් නියද සතර මහා ධාතු එහෙම බලන එකක් ගැන මේ කියන්නේ කියලා. අපි හිතන ලෝකෙ නෙමෙයි ওই වෙන ලෝකයක්. එහෙම නෙමෙයි බුදුහාමුදුරුව කියන්නේ අපි දකින්න ලෝකෙමයි වෙන අමුතු ලෝකයක් නෙමෙයි. වෙනස තියෙන්නේ අපි හිතන්නේ ওই ලෝකේ තියෙන එළිය. බුදුහාමුදුරුවෝ කියනවා නෑ ওই ලෝකේ තමන්ගේ හිත තුළින්ම මුලාවෙන් හදාගන්න එක. ඒක රෝපි හදලා එළියෙන් තියෙනවා. ඒතරයි ඉබ්බට කියන අතපය එළියට දාන්න එපා. හරිය කඩාගෙන කන්න. නේද? ඔව්. තමන් තුල හදන ඒවා එළියෙන් තියන්න එපා. එතකොට මායයට අහු වෙනවා, ලෝකයට අහු වෙනවා, දුකට අහු වෙනවා. නේ උපමා දිදී විස්තර කරන්නේ ඕව. හිත ඇතුලේ හදන දේ එළියෙන් තියෙන එකේ තමයි ඔය වැරද්ද තියෙන්නේ. බාහිරේ දාලා බාහිර ලෝකයක් හදලා ඒ ලෝකෙට අහු වෙනවා. යෝනිසෝ මනසිකාරය කරන්න මම හැමදාම කියන එකක් මේ ධර්මයේ තේරුම් ගන්න නැතුව බෑ. සමාධිය ඉන්නේ නැතුව කොහොමද ඉතින් යෝනිසෝ මනසිකාරය කියදෙන්නේ? වීරය කරන්න පුළුවන්. මම අර වතුරට එබෙන බල්ලට අපිට කියන්න පුළුවන් ඔන්න හොඳට වීරය කරලා අර බල්ලා ගැන මෙනෙහි කරන්න. කෙස්ලම් නියදත් සම්මස්නාර ඔය බල්ලා අනිත්‍යයි වෙනස් වෙලා යනවා වයස වෙනවා ලෙඩ වෙලා යනවා හැරිලා යනවා. රූපං අකුසල නූපං අකුසල. ඉතින් නූපං අකුසල තේරුම් ගන්න නැතුව බලන්නේ කොහොමද? දැන් එළියේ රූපයක් තියෙනවා කියන එක අකුසලයක් නෙවෙයිද? කුසලතාවයක්ද ඒක? මේක තේරුම් ගැනීම තුළින් තමයි ඔය උපං අකුසල් වලින් මිදෙන්න පුළුවන්. උපං අකුසල් ඇති නොකරගෙන ඉන්න පුළුවන්. ඒකේ ලෝකෝත්තර මට්ටමකුත් තියෙනවා, ලෝකෙට අයිති මට්ටමකුත් තියෙනවා. හරි. සම්මා වීර්යය කියන එක ලෝකෙට අයිති සම්මා දිට්ඨියක් තියෙනවා. ලෝකෝත්තර සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ ලෝකෝත්තර එක වෙනස් ඔය ලෝකෙට අයිති එකට වඩා. මේවයි ප්‍රතිඵලය වෙන්න ඕන ලෝකේ ඉක්මවා යන්න ඕන. නේද? නැචකින්චි ලෝකේ උපාදීය තිමත්තමට එන්න ඕනනේ. කායනුපස්සනාවේ ප්‍රතිඵලය. රූප ලෝකේ කිසිම රූපයක් අල්ල ගන්න නැති, උපාදානය කරන්නේ නැති මට්ටමකට එහෙම තමයි කායනුපස්සනාවේ තේරුම් ගන්න තියෙන්නේ. නේද? නැචකින්චි ලෝකේ උපාදීය ඒ මට්ටමට එන්න තමයි ඉති අජ්ජත්තංවා කායේ කායනුපස්සීහෙති බහිද්ධාවා කායේ කායනුපස්සීහෙති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායනුපස්සීහෙති. දැන් ලෝකෙට අයිති මට්ටමේදී යෝග කරන්න ගිහිල්ලා අජ්ජත්ත කිව්වහන් තමන්ගේ, බහිද්ද කිව්වහන් අනුන්ගේ. තමන්ගේ හුස්මත් බලන්න ඕන, අනුන්ගේ හුස්මත් බලන්න ඕන. මම දන්නේ කොහොම බලනවද?
තමන්ගේ ශරීරෙත් බලන්න ඕන, අනුන්ගේ ශරීරෙත් බලන්න ඕන. ඒකත් කළා ගියම කොහොම හරි අමාරු වෙන්නේ නැහැ. ওই දෙකම එකට කරන්නේ කොහොමද? අත්‍යන්ත බහිද්දා. කායි කාණ වස්තුවේ. ඔය තේරුම් කරනවා ඉතින් මන් දන්නේ අහන අයටම තමයි තේරුම් කරන්නේ. අහන අයගේ මට්ටමටනේ තේරුම් කරන්නේ. මන් දන්නේ මට නම් ඕක තේරෙන්නේ නැහැ. ඔය ලෝකෙට අයිති රූපවල දැන් ලෝකෝත්තර දර්ශනයේදී හරි ලස්සනට මේක පැහැදිලිව පේනවා නේද? බාහිර රූප කිව්වත් අජ්ජත් රූප කිව්වත් ඔය දෙකම එකට බලන්න පුළුවන් එකම මුලාව. මනසෙන් හදන එක එළියේ තියනවා කියන එක නේද මේ කියන්නේ. ඒක දෙකම එකට බලන්න කිසි ප්‍රශ්නයක් නැතුව පුළුවන්. මේ අජ්ජත් බහිද්ද බලන්න පුළුවන් වෙනකොට තමයි රූපෙන් මිදෙන්න පුළුවන්. දැන් රූපේ ඇත්තම දකින්න. නේද? එහෙම කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා. දැන් මේකෙදි අර වගේ ප්‍රශ්න නැහැ නේද? ඔය දේ රූපස්කන්ධය පිළිසිඳ දකිනකොට රූප උපාදානස්කන්ධයෙන් මිදෙනකොට රූපෙට අනුව හිතන ඒවනේ අනිත්‍ය. රූපේ නිසා වේදනාවක් තියෙනවා, වේදනාවක් තියෙනවා. ඒක ගැන සංඥාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා. මේ එක ගැන හිතනවා නම් සංකාර උපාදානස්. කොයි ටික දැනගන්නේ? විඤ්ඤාණ උපාදානස්. රූපේ උපාදාන වෙලා නම් ඔය ඔක්කොගේම උපාදානයි. රූපේ මිදෙනකොට ඔක්කොගේම මිදෙනවා. අපි තේරුවා කිපියෙන් කිව්වට වෙයි. ලොකු ගැඹුරක් තියෙනවා. තමන් මේක ඒ තේරුම් ගන්න මට්ටමින් තමයි ඒවා. හොඳයි. ඔය දැන් ටිකක් මෙනෙහි කරන්න පුළුවන් නේද? දැන් ඕවා වචනෙන් විතරක් කතා කර කර හිටියට හරියන්නේ නැහැ. කායිකව කළොත් තමයි Tamanta අර
එක එක මට්ටම් වලින් මේවා පේන්නේ.
ප්‍රඥාව වැඩෙන මට්ටමනුව තමයි ඒවා තේරුම් ගන්න. ප්‍රඥාව වඩා ගන්න එක තමම කරන්න ඕන එකක්. මේ ධර්මයෙන් මෙනෙහි කරන්නත් ඕන, ඒ වානුව විදර්ශන භාවිතා කරන්නත් ඕන ප්‍රායෝගිකව. මම ඉතින් කෝටි කෝප්පයක් ඉල්ලන්න කලින් මෙනෙහි කරලා බලන්න. මොනවා හරි දැනගන්නකොට ලෝකෙට අයිති දෙයක් දැනගත්තු ගමන් පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න. මොන ආයතනෙද ඒ ගැන හිතුවා, හිතපු දේ ගැන වැරදියට බාරගත්තා, හිතෙන් හදපු දේ සතර මහා ධාතු කළා, ඒ රූපේ එළියෙන් කියලා ඒවා මට අයිතිද බාහිරද කියලා වෙන් කළා. අවස්ථා ටිකවත් වෙන් කරන්නකෝ බලන්න. හොඳයි. එහෙනම් සතුට වෙන්න පුළුවන්. අපි මේ කාලය තුළ භාවනා කළා, ධර්ම සාකච්ඡාව වැඩුණා, සීල සමාධි ප්‍රඥා වැඩෙන මහානිසංස කුසල් සම්භාරය ප්‍රස් කරගත්තා මේ පැය කීපය තුළ. එහෙම කුසල් සම්භාරය ප්‍රස් කරගෙන ඉතින් ගොඩාක් ප්‍රස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් මේ පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දේවතාවන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවිසිරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමා ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපලෝපත් වේවා. සොර සතුරු පත්‍රයල ඒ දුකක් ආදී කිසියම්ම නරකක් වෙන්න තියෙනවා නම් ඒ සැනගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා ඒ දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්දීකා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්දීකා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්දීකා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. යම්කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා යනා පින් බලාපොරොත්තු මේ පින් අනුමෝදන් වෙත්තා. සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතේ නම් හෝතු සුඛිතා හොතු ඥාතේයෝ. ඉදම් මේ ඥාතේ නම් හෝතු සුඛිතා හොතු ඥාතේයෝ. ඉදම් මේ ඥාතේ නම් හෝතු සුඛිතා හොතු ඥාතේයෝ. මේ රසකරගත්තු පින් වල බලයෙන් අපට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් ඥාන නිබ්බානපත් වීම. මේ ධර්ම මාර්ගයෙන් ඉවතකලා දින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ පාමේ බාල සමාදමයි. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නේ මේකින් හේතු වාසනා වේවා. සතන් සමාදමම හොතු. ඉමිනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාදමෝ සතන් සමාදමෝ හොතු යාව නිබ්බානපත් වියා. ඉමිනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාදමෝ සතන් සමාදමෝ හොතු යාව නිබ්බානපත් වියා. ඉමිනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාදමෝ සතන් සමාදමෝ හොතු යාව නිබ්බානපත් වියා. මේ අපේ නදන්න කම හින්දා විද්‍යාව හින්දා කරන සංඛාර දේර අනිත්‍යයි අපව දුකටපත් කරන. ඒ වගේම මේ හිතේ තියෙන ධම්මතා සබ්බේ ධම්මා කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. ඒවා බාහිරේ තියෙනවා, මේ පැත්තේ ඉන්නවා කියලා ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තා. මේ මනසෙන් හදන ධම්ම. මනෝ මේ දේවල් දෙයම ආත්ම ස්වභාවයක් නැහැ. හිතෙන්ම හදලා හිතටම දෙන්නේ. සබ්බේ ධම්මා අනාත්තා කියලා. මේවා ඇත්ත ඇති ඇති තේරුම් ගන්න. එදා පඤ්ඤාය පස්සති. ප්‍රඥාවට තමයි ඒවා දකින්න පුළුවන්. එදා පඤ්ඤාය පස්සති. තොටර මුලාවෙන් ඇති කරගත්තු ඒ දුක කලකිරීලා අතාරින්න. අපේ නිදින්ද කී දුක්කේ ඒක තමයි නිවනට මාර්ගයේ සමග විශේෂිත. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිදින්ද කී දුක්කේ සමග විශේෂිත. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිදින්ද කී දුක්කේ සමග විශේෂිත. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිදින්ද කී දුක්කේ සමග විශේෂිත. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා මහන්නෝතු සබ්බ දුක්ඛා අනච්චතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛය වන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡති ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛය වන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡති සාදු සාදු සාදු